තෙරවරු අද පියවර සටහන්
ඔබ තීරණය කරන්න එපා නික්කම්මයේ කියලා කියන්නේ ගිහිගෙයින් නික්මලා යන එක කියලා. ගිහිගෙයින් නික්මන එකම නෙමෙයි නික්කම්මයේ කියලා කියන්නේ. ඒකයි මම අහුවේ 557ක් විතරද උන්වහන්සේ ඉපදුනේ කියලා. මේ මනුස්ස මේ කාමභෝගී මනුස්ස ජීවිතය කියලා කියන්නේ හරියට අර තනාගති පිච්ච පිනිබින්දු වගේ. දුර්භික්ෂ එන්න පුළුවන්. සාගත එන්න පුළුවන්. හොරු ගෙවල් කඩාගෙන යන්න පුළුවන්. ඔක්කොම විනාශ වෙන්න පුළුවන්. තව දුරටත් කලකෝලහල වෙනවා. ඉනි තියා ගන්නවා. ඉස්සරහට හොරමරකම් එහෙම හරියට පටන් ගනි. මම මේ කියන්නේ ඔබ දකින්න ඕනේ කෝණය ගැන. කාමයන් ඇසුරු කරගෙන ජීවත් වීමේ ඵලය කුමක්ද කියන එක ගැන. තමන්ගේ ජීවිතය තුලින් දැකලා දකින්න උත්සාහ ගන්න.
එහෙනම් ඉන්න. ඊතර වෙච්ච උත්තමී තිර බවට පත් වෙච්ච පියවර හොයාගෙන පියමන් කරන්න. තෙරක් නොනැති සසරි එතෙරනම තෙරනම
නමු බුද්ධ දිවාකරාය නමු ගෝතම චන්දිමාය නමු නන්ත ගුණන් නවාය නමු සාක්ක්‍ය නන් දනාය
එතුමු ත්‍රිවිධ රත්නයන් අවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාර්මික පින්වතුනි තෙරවරු දේශනා මාලාවේ තවත් එක් පියවරක් පින්වතුනි අපි මේ වෙනකොට දාන පාරමිතාව සහ සීල පාරමිතාව ගැන සාකච්ඡා කරන්නට යෙදුණා. අපි අද දවසේ නෙක්ඛම්ම පාරමිතාව ගැන සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි මොකද්ද මේ නෙක්ඛම්මය කියලා කියන්නේ? මොකක්ද නෙක්ඛම්ම පාරමිතාව කියලා කියන්නේ? නෙක්ඛම්ම පාරමිතාව කියලා කියන්නේ පින්වතුනි බෝධිත්‍රය අතුරෙන්. ඒ කියන්නේ බුදු පසේ බුදු මහරහත් කියන තුන්තරා බෝධිය අතුරෙන් එක්තරා බෝධියක් උදෙසා කාමයෙන් වෙන් වෙලා කටයුතු කරනවායි කියලා හිතාගෙන අනේ කාමයෙන් වෙන් වෙලා කටයුතු කිරීම තමන් පතන්නා වූ බෝධිය පිණිස බෝධිය සාක්ෂාත් කර ගැනීම පිණිස කාමයෙන් වෙන් වෙලා කටයුතු කිරීමට කියනවා නෙක්ඛම්ම පාරමිතාව කියලා. අපි සීල පාරමිතාව ගැන කතා කරන්නේ. සීල පාරමිතාවෙන් පින්වතුනි ගොඩක්ම දසකුසලයෙන් වෙන් වෙලා කටයුතු කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ලෝක සත්‍යයට අවිල කරන්නේ නැහැ, අසාධාරණකම් කරන්නේ නැහැ. නමුත් නෙක්ඛම්ම පාරමිතාවෙන් කියන්නේ කාමයෙන් වෙන් වෙලා කටයුතු කරනවා කියන එක. ඒ කියන්නේ සීලයක් නැහැ එහෙම නෙමෙයි. දසාක්ෂුලයෙන් වෙන් වෙලා කටයුතු කරන ස්වභාවයත් දැන් ඉක්මවන හදන ඉක්මවල යන අවස්ථාවක් මේ. දසාක්ෂුලයෙන් වෙන් වෙලා කටයුතු කරාට තාම කාමයෙන් වෙන් වෙලා කටයුතු කරන්න අදහසක් නැහැ. එහෙනම් නෙක්කම පාරමිතාවෙන් කරන්නේ කාමයෙන් වෙන් වෙලා කටයුතු කරන එක පුරුදු කරනවා. බොහොම සිහි කල්පනාවෙන් යුතුව සිහි නුවණින් යුතුව පුරුදු කරනවා. එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න කොහොමද කාමයෙන් වෙන් වෙලා කටයුතු කරන්නේ කියලා. දැන් මේක බොහොම දුෂ්කර කාර්යයක්. ගිහි ජීවිතයක් ගෙවන කෙනෙකුට කාමයෙන් වෙන් වෙලා කටයුතු කරනවා කියන කියන්නේ බොහොම දුෂ්කර කාරණාවක්. මොකද පංචකාමයේ තුල තමයි ජීවත් වෙන්නේ. පංචකාමයේ ඇසුරු නිසුරු කරමින්මයි ජීවත් වෙන්නේ. ඒ නිසා මේවා බොහොම අමාරු දේවල්. දුෂ්කර දේවල්. හැබැයි බැරි නැහැ. ඊළඟ කාරණාව තමයි නෙක්ඛම්ම පාරමිතාව ගැන කියනකොට මහා බෝධිසත්වයන්ගේ පාරමිතා කතා තියෙනවා. ජාතක කතා කියලා අපි කියන්නේ. මේ ජාතක කතාවල ගොඩක්ම සඳහන් වෙන්නේ උන්වහන්සේ ගිහි ජීවිතයේ අතහැරලා පැවිදි ජීවිතයට පත් වෙන කතා. බඹසර හැසිරෙන කතා. තවුස් ජීවිතයක් ගත කරන කතා. දැන් මේ මම ඉදිරියට මේ ජාතක කතාවන් ගැනත් කියන්නම්. ජාතක කතා විස්තර කරන්න. ඊට පෙර මම මේ ඔබට කියන්නේ ඒ කතාවන් අහනකොට ඔබ තීරණය කරන්න එපා නික්කම් මේ කියලා කියන්නේ ගිහි ගෙයින් නික්මලා යන එක කියලා. ගිහි ගෙයින් නික්මන එකම නෙමෙයි නික්කම් මේ කියලා කියන්නේ. කාමයෙන් වෙන් වෙන එකයි නික්කම් මේ කියලා කියන්නේ. කෙනෙක් ගිහි ගෙයින් නික්මිලා පැවිද්දේ ඉඳගෙන කාමයේ රමණය කරනවා නම් කාමයේ හැසිරෙනවා නම් දැන් නික්කම් මේද වැඩන්නේ? එහෙම නැහැ. එහෙනම් කාමයෙන් වෙන් වෙන එක තමයි නික්කම් මේ කියලා කියන්නේ. හොඳට තේරුම් ගන්න ඕනේ ඒක. නැත්නම් යමෙකුට හිතෙන්න පුළුවන් ඉතින් අපි කොහොමද නික්කම පාරමිතාව පුරන්නේ? අපිට ඉතින් මේ ගිහි ජීවිතය ඇතැල්ලා අපිට පැවිදින්න යා කියන්නේ මේ දැන්. ඔය කියන විදිහට මේ පාරමිතාව පුරවන්න පැවිදින්න එපායි. දැන් මහා බෝධිසත්වයන්ගේ සියලු පාරමිතා කතාවන් පෙළ දහමේ නෑනේ. අපි අහලා දෙන්න 550 ජාතක පොත කියලා. ජාතක කතා 550ක් ගැන. එතකොට උන්වහන්සේ ඔය කියන 550 විතරද මේ කියන පාරමිතා ධර්මයන් පිළිවේ? එහෙමත් නෑ නේද? එතකොට 550 වතාවද උන්වහන්සේ ඉපදිලා තියෙන්නේ මේ දීපංකර පාද මූලියේදී නියති වුණ ලැබුවට පස්සේ ඔය කිහිපයක් පමණයි. දොර ඒවෙන් ඒ කිහිපය තුලින් මේ නෙක්ඛම්මය කියන එක බොහෝ ඉහලින් ප්‍රකට වෙන අවස්ථාවන් අරගෙන තමයි මේ ජාතක කතා මේ නෙක්ඛම්මය ගැන කියන ජාතක කතාව ගත්තාම ඒ ජාතක කතාව තුල නෙක්ඛම්මය කියන කාරණාව බොහොම ප්‍රකටව පෙන්න තියෙනවා. ඒක නිසා ඒක මේ නෙක්ඛම පාරමිතාව පුරන අවස්ථාවක් කියලා නම් කරලා තියෙනවා. එහෙම නැතුව ඒකේ සීල පාරමිතාව නෑ නෙමෙයි. ඒකේ ප්‍රඥා පාරමිතාව නෑ නෙමෙයි. ඒකේ වීර්ය පාරමිතාව නෑ නෙමෙයි. ඒකේ දාන පාරමිතාව නෑ නෙමෙයි. මොකද නෙක්ඛම්මේ පාරමිතාව පිරිමි පිරිසුන් උන්වහන්සේ ගිහිගේ අතහැරලා යනකොට උන්වහන්සේ රජ සැප සම්පත් ඒ සියල්ල දන් දීලා යන්නේ. උන්වහන්සේ දාන පාරමිතාව ඒවා පිරිනව. උන්වහන්සේ කිසිම සත්වයකට හිංගි හිංසා කරන අදහසකින් නෙමෙයි යන්නේ. උනාගේ බොහොම පිරිසිදු සීලයකින් කටයුතු කරන්නේ. එන සුන් සීල පාරමිතාවන් පිරෙනවා. බොහොම ප්‍රඥාවෙන් කටයුතු කරන්නේ. වීරයෙන් කටයුතු කරන්නේ. අදිස්ථානයෙන් කටයුතු කරන්නේ. අඬා වැළපියාවත් පුතේ යන්න එපා කියලා. උන්වහන්සේගේ අදිස්ථානයේ උන්වහන්සේ අතහරින්නේ නැහැ. වීරිය අතහරින්නේ නැහැ. එනම් උන්වහන්සේගේ ඔය කියන පාරමිතා ගුණ ධර්මයන් පිරෙනවා. හැම කතාවකම තියෙනවා ඒ ඔක්කොම. නමුත් ප්‍රකටව තියෙන එක ගැන විතරක් අපි සාකච්ඡා කරනවා. ඉතින් ඒ පාරමිතාවට ඒ ප්‍රකටව කතා කරන අවස්ථා තියෙන උට අපි ඒවා කතා කරනවා. නමුත් ඒ හැම එකක් තුලම මේ කියන පාරමිතා ගුණ ධර්මයන් ගැබ් වෙලා තියෙනවා. ඔබ ඒක තේරුම් ගන්නට ඕනේ. මම කියන්න උත්සාහ කරේ විමුතුනි. නෙක්කම පාරමිතාව කියන එක විමුතුනි ඔය මහා මේ පෙරදහමේ පෙන්වන තැන් අනුව ජාතක පාළියට අනුව ඒකේ තියෙන කතාවල තියෙන්නේ උන්වහන්සේ කාමයෙන් වෙන් වෙලා කටයුතු කිරීම විදිහ පැවිදි වෙච්ච අවස්ථාවක්. කිසි ප්‍රවෘජාවට හෝ තවුස් ජීවිතයකට හෝ පත් වෙච්ච අවස්ථාවක් ගැන තියෙනවා. එතකොට උන්වහන්සේ ගිහි ජීවිතය තුල ඉඳගෙන කාමයෙන් වෙන් වෙලා කටයුතු කරන්න උත්සාහ කරපු අවස්ථාවන් පෙළ පොතේ නැහැ. ඒ කියන්නේ ජාතක කතාවක් විදිහට ප්‍රකටව සඳහන් කරලා නැහැ. මෙන්න මේ විදිහටයි මෙහෙම කරේ කියලා එහෙම නැහැ. ඒකෙන් කියන්නේ උන්වහන්සේ එහෙම කරේ නැහැ කියලා එහෙම නෙමෙයි. ඒකයි මම අහුවේ 550 සතාවක් විතරද උන්වහන්සේ ඉපදුනේ කියලා. නියති විවරණ ගත්තාට පස්සේ 550 සතාවක් විතර ඉතිරිලා තියෙනවා. දැන් ඔබට හරි ප්‍රශ්න ඇති. දැන් දාන පාරමිතාව ගැන කතා කරනකොට මහා මේ ධනස්කන්ධයක් දන් දීපු අවස්ථාවක් තියෙනවා. ජීවිත පරිත්‍යාග කරපු අවස්ථාවක් තියෙනවා. දැන් ඔබට හරි ප්‍රශ්නයක් ඇති. අපි කොහොමද එහෙම කරන්නේ? හරි, ඉතින් එහෙම කරන්න බෑනේ එකපාරටම. ඒකයි පුන පුනා කිව්වේ මේක පුරුදු කරන්න ඕන එකක්. උන්වහන්සේ මේක මේ සාරාංශික කල්පලක්ෂයක් පුරා පුරුදු කරපු එකක් නෙමෙයි තියෙන්නේ. ඊටත් බොහෝ ඈත කාලෙක ඉඳන් මේ අවව අහලා ඉතින් මනෝපනිදාන පුරනවා, වාක්පනිදාන පුරනවා. ඒ කාලවල බුදුරු ලක්ෂ ගණන් පහළ වුණා. 512,000 බුදුරු පහළ වුණා. එතරම් කාලයක් උන්වහන්සේ මේ දේවල් ප්‍රගුණ කළා. බොහොම සුළුවෙන් වෙන්නේ නැති ඒ කාලය තුල කරන්නේ නැත්තේ. නමුත් මේවා බොහොම ප්‍රකටව බොහොම ශ්‍රේෂ්ඨාන්දමින් කරපු අවස්ථාවන් ගැන ඒ අවස්ථාවන සුළු ප්‍රමාණයක් විතරක් ජාතක පාළියේ තියෙනවා. සඳහන් නොවන දේවල් අනන්තව ඇති. ඒක නිසා වින්නුතුනි වැරදි අවබෝධයට පත් වෙන්න එපා. නෙකම පාරමිතාව පුරන්න යනවා කියලා කියන්නේ පැවිදි වෙන්න ඕනි කියලා එක. අපි සුළු වෙනුයි පටන් ගන්නෙ. බොහොම පොඩ පොඩයි අපිට පුළුවන් ප්‍රමාණයක් තියෙනවනේ. අන්නේ ප්‍රමාණය අඳුරගෙන ඉස්සෙල්ලා ඒ ප්‍රමාණයයි කරන්නේ. ඒ ප්‍රමාණය කරනකොට තමයි එතනින් ඉස්සරහට අඩියක් තියන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතු එකපාරටම කරන්න බෑ. මහා බෝධිසත්වයොත් එහෙමයි. පුළුවන් ප්‍රමාණයෙන් පටන් අරගෙන කල්ප ගණන් මේ සසරේ මේක පුරුදු කරගෙන ආවා. එහෙම කරලා තමයි මේ සම්බෝධියට පත් උනේ. දැන් තව උදාහරණයක් කියන්නම්කෝ. මේක මේ එහෙම එකපාරටම පුරලා ඉවර කරපු එකක් නෙමෙයි කියලා. මේක බුදු වෙන අවස්ථාවේ තමයි මේ පාරමිතා සියල්ල පරිපූර්ණව වෙන්නේ. අපි මුලින්ම කතා කරා ප්‍රඥා පාරමිතාව කියන එක තමයි පූර්ණිය වෙන්නේ. ප්‍රඥාවයි මූලික වෙන්නේ. දැන් සිද්ධාර්ථ කුමාරයා ගිහි ගෙයින් නික්මෙන්නේ නැද්ද? ගිහි ගෙයින් නික්මලා කාමය කියන එක අතහැරලා තවුස් ජීවිතයක් ගත කරන්නේ නැද්ද? නොඑක් නොඑක් ගුරුවරු ළඟට ගිහිල්ලා ඒ අයගේ ශාස්ත්‍රයන් හදාරන්නේ නැද්ද? වීරයෙන් කටයුතු කරන්නේ නැද්ද? අදිස්ථානයෙන් කටයුතු කරන්නේ නැද්ද? ප්‍රඥාවෙන් තීන්දු තීරණ ගන්නේ නැද්ද? සත්‍යයේ පිහිටලා කටයුතු කරන්නේ නැද්ද? මෙත්තාවෙන් කටයුතු කරන්නේ නැද්ද? ඔබ කල්පනා කරලා බලන්න. ඔය කියන ඔක්කොම ටික තියෙනවා ඒ ඔය කියන චර්තිය තුල. එහෙනම් තවදුරටත් ඔබට මේ කියන දේවල් වලින් ඔප්පු වෙනවා. දසපාරමිතා කියලා කියන්නේ මේ නිවන් මඟ කරගෙන යන්න උදව් වෙන දහම් කොටසක්. ගුණධර්ම කොටසක්. ඒක නිවන සාක්ෂාත් වෙන අවස්ථාව වෙන කම්ම. ඒ ගුණධර්ම යෝමයි පිරෙන්නේ. ඒ ගුණ ධර්ම යෝමයි වැඩෙන්නේ. එහෙනම් ඔබට පුළුවන් විදිහට පුළුවන් ප්‍රමාණයෙන් මේ ගුණ ධර්මයන් වඩන්න පටන් ගන්නයි ඕනේ. මේ ගුණ ධර්මයන් වඩා ගන්න උත්සාහ ගන්නයි ඕනේ. එහෙම නැතුව මේ නිශ්චය කරන්න යන්න එපා. මේ දසපාරමිතාවන් පුරලා ඉවරලා ඊට පස්සේ ටිකක් කාලයක් ඉඳලා එමු ඊට පස්සේ මේ නිවන හම්බ වෙනවා එහෙම කියලා හිතන්න එපා. මේ ගුණ ධර්මිය පූර්ණ වීම තමයි නිවන කියලා කියන්නේ. හොඳයි. නෙක්කම පාරමිතාව. අපිට බොහොම අමාරු එකක්. ගිහි ජීවිතයක් ගත කරනකොට හරිම අමාරු වෙන එකම පාරමිතාව ගැන හිතා ගන්න අමාරුයි කොහොමද ඒක කරන්න කියලා. අපි මේවා කරන්න කලින් බලමු කොහොමද ඒක කරන්න කියලා. කාමයෙන් වෙන වෙලා කටයුතු කරන්න කියලා කෙනෙකුට එකපාරටම කිව්වට එහෙම කරන්න බෑ. මොකද්ද කරන්න ඕනේ? ඇයි කරන්න ඕනේ එහෙම කියලා එහෙම අදහසක් නෑ ඒ කෙනාට. එහෙනම් අපි බොහොම සිහිනුවණින් විමසලා බලන්න ඕනේ. ඇයි එහෙම කරන්නේ කියලා. මොකද්ද ඒකෙන් ඇති වැඩේ? මොකද්ද ඒකේ තියෙන ප්‍රතිලාභය කියන එක ගැන හිතලා බලන්න ඕනේ. කොහොමද අපි එතකොට අපිට තීරණය කරගන්න පුළුවන් අපි කොහොමද මේක ටික ටික කරගන්න යන්නේ කියලා. තමන්ගේ ප්‍රමාණය මොකද්ද කියන එක ගැන යම් ප්‍රමාණයක් කොහොම මැනගන්න පුළුවන්. මම ඔබට ඒ ගැන සඳහන් කරන්න කලින් එක ජාතක කතාවක් පැහැදිලි කරලා දෙන්නම්. ඒකෙන් ඔබට ඒකෙන් පුළුවන් ඔබට මේ නෙක්කම පාරමිතාවට මුලපුර නැත්තෝ මොන ආකාරයකටද දේවල් ගැන හිතන්නේ කියලා අදහසක් ගන්න. පින්වතුනි එක් සමයක රජ කෙනෙක් උපදිනවා. ඒ රජ කෙනෙක් ඒ රජතුමාට ඉන්නව පුතු 1000ක්. ඒ පුතු 1000න් ජ්‍යෙෂ්ඨම පුත්‍රයාගේ නම තමයි යුධඤ්ඤය කියලා කියන්නේ. මේ උදන්ජේ කුමාර යුදන්ජේ කුමාරයා ශිල්ප ශාස්ත්‍රය එහෙම ඉගෙනගෙන බොහොම මේ වැඩි වීතරපත් කුමාරයෙක් විදිහට දැන් මේ රජවාසලෙ ජීවත් වෙනවා. එහෙම ජීවත් වෙනකොට දවසක් මේ රාජකුමාරයා උයන් කෙළියට යනවා තමන්ගේ අස්වාරෝහකයාත් එක්ක. මේ අස්වාරෝහකයාත් එක්ක මෙහෙම යනකොට මේ උදේ බොහොම හිමිදිට පාන්දර යන්නේ. මේ උදේ යනකොට මේ කෙනා මේ දකිනවා තනකොළවල තියෙනවා බිම තියෙන තනකොළවල තියෙනවා මකුණුළු දැල්වල පිනි බිඳු වැටිලා මුතු කැඩ වගේ දිලිසෙනවා. ගස් සතුවල දළුවල මකුණු දැල් බැඳලා ඒ මකුණු දැල්වල පිනි බිඳු වැටිලා ඒ පිනි බිඳු වලට ඉවේ එළිය වැටෙනකොට ඒවා දිලිසෙනවා මුතු කැට වගේ. මේ රාජකුමාරයා දන්නේ නැහැ මේ මොකද්ද කියලා. මේ අහනවා අර අසරුවගෙන් අහනවා. මොනවද මේ මුතු කැට වගේ දිලිසෙන්නේ කියලා. පස්සේ මේ අසරුව කියනවා කුමාරයාණෙනි මේ තියෙන්නේ පිනිවිඳු. මේ පිනිවිඳු මකුණු දැල් ලිව්වහම අනේ මකුණු දැල් වලට මේ පිනිවිඳු වැටිලා තමයි මේ මුතු කැට වගේ දිලිසෙන්නේ කියලා. මේ තියෙන්නේ වතුරු බින්දු කියලා. ඉතින් ඔහොම කියලා ඊට පස්සේ මෙයා උයන් කෙළියට ගිහිල්ලා ඉතින් මොන හරි උයන් කෙළිය මොන හරි කරන ක්‍රීඩා මොන හරි ඇත්නම් ඒ දේවල් කරගෙන නැවත ආපහු රජවාසලට වඩින්න රාජි ආපහු බලනවා මේ එනකොට දැකපු දේවල් තියෙනවද කියලා. බලනවා මේ තනකොළ දිහා ඒ දැකපු දේවල් නැහැ. රස්සතු දිහාත් බලනවා නැහැ. ඉතින් මේ රාජකුමාරය හරි පුදුමයටපත් වෙනවා. ඊට පස්සේ ආයි නැවත අසුරුවගෙන් අහනවා කෝ අර තිබිච්ච මේ මුතු කැට වගේ දිලිසි දිලිසි තිබුණේ කෝ ඒ පිනිබින්දු. ඊට පස්සේ අර අසුරුව කියනවා ස්වාමීනි ඉරේලිය වැටෙනකොට මේ පිනිබින්දු ඔක්කොම වාස්තු වෙලා යනවා. මේ ඔක්කොම අතුරුදහන් වෙනවා. මම නැති වෙලා යනවා. ඒ පාර මොකද ගන්න මේ රාජකුමාරයා කල්පනා කරනවා. එච්චර ලස්සනට මොහොමි මුතු කිට වගේ දිලිසි දිලිසි තිබුණට ඉරේලිය වැටිච්ච ගමන් ඒ දේවල් විනාශයටපත් වෙනවා. ඒකත් හරියට මේ මනුස්ස ජීවිතය වගේ. අද ලස්සනට හොඳට තිබුණට ජරා මරණයටපත් වීම කියන එක නැති වෙන්නේ නැහැ. මේ ජීවිතෙත් ওই විදිහටම නැසිලා වෙනසිලා යනවා. දෙහිම නැසිලා වෙනසිලා යන ජීවිතෙන් කිසිම ඵල ප්‍රයෝජනයක් නැtei කියලා. එයාට මේ ගිහි ජීවිතය ගැන කලකිරීමකටපත් වෙනවා. මේ කාමභෝගී ජීවිතය ගැන කලකිරීමකටපත් වෙනවා. ඒ කලකිරීමකටපත් වෙලා එයා තීරණය කරනවා මම පැවිදිෙන්න ඕනේ කියලා. තවුස්දම් පුරන්න ඕනේ කියලා තීරණය කරනවා. එහෙම තීරණය කළා මොකද කරන්නේ? රජවාසලට ගිහිල්ලා දෙමව්පියන්ට කියනවා. දෙමව්පියන්ට කියනවා අපිට මට පැවිදිෙන්න ඕනේ කියලා. නමුත් දෙමව්පියෝ කැමති වෙන්නේ නැහැ ඒකට. දෙමව්පියෝ මොකද කරන්නේ? එපාය කියනවා. මම ඔබට රජකම බාර දෙන්නම්. මේ සියලු සැප සම්පත් භෝග ඔක්කොම දෙන්නම්. ඒ කිසිම දෙයකට මේ රාජකුමාරයා කැමති වෙන්නේ නැහැ. මට ওই කිසි දෙයකින් කිසිම ඵලක් නැහැ කියලා ඒ අයට තමන්ට වැටහෙන කාරණාවන් කියලා දෙන්න උත්සාහ කරනවා. මේ දේවල් වලින් ඇති පළක් නැහැ. මේවත් හරියට මේ මනුස්ස මේ කාම භෝගී මනුස්ස ජීවිතය කියලා කියන්නේ හරියට අර තනාග තිබිච්ච පිණි බින්දු වගේ. ඔබ අහලා තියෙන්නේ ලෝයඩ සංග්‍රහාවේ කවියක් එහෙම තියෙනවා. පනනම් තනාග පිණි බින්දු වෙන්නේ කියන්නේ. බනනම් නිබොරිය මුනිවරයන්නේ. මේ කාරණාව මේ රජතුමාට සහ මේ අගබිසවටත් පුළුවන් තරම් උත්සාහ කරනවා කියලා දෙන්නේ. කොහොම හරි මෙයා තීරණය කරලා මේ ගිහිගේ ඇතැරලා කාම භෝගී ගිහි ජීවිතයේ ඇතැරලා රජ සම්පත් සියල්ල ඇතැරලා දෙසිදසුන් සියල්ල ඇතැරලා ඒ ඔක්කොම ඇතැරලා දාලා මෙයා පැවිදි වෙන්න යන තීරණය කරනවා. ඒ තීරණය කරපු වෙලාවේදී එයාගේ තව මල්ලි කෙනෙක් ඉන්නවා යුධිෂ්ඨිර කියලා. ඒ මල්ලිත් මොකද කරන්නේ? අයියා ගියා කියලා හිතාගෙන එයා පස්සෙන් ලුහු බැඳගෙන ගිහින් එයත් එක්කම වන ඈත වන වණේකට ගිහිල්ලා ඍෂි ප්‍රවෘජාවෙන් පැවිදිලා කාමයෙන් වෙන් වෙලා හැසිරෙනවා. කාමයෙන් වෙන් වෙලා බණ භාවනා කරනවා. එහෙම බණ භාවනා ආදිය කරලා ධ්‍යාන ආදිය උපයගෙන කල්ුරිය කරලා බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. ඔය තියෙන ජාතක කතාවේ නෙක්කම පාරමිතාව පුරුපු විදිය ගැන දැන් ඔබ කල්පනා කරලා බලන්න තියෙනුනේ. මහා බෝසතාණන් වහන්සේ ලෝකේ තියෙන යම් යම් දේවල් ගැන යම් යම් සිදුවීම් ගැන කොහොමද හිතුවේ කියලා මොන ආකාරයෙන්ද හිතුවේ ඒව ගැන දැන් ඔබ දැකලා නැද්ද මේ පිණිවිද? දැකලා විතරක් නෙමෙයි ඔක්කොම දන්නවත් එක. ලෝකගෙන සංග්‍රහාවේ කයිවල කියලා තියෙනවා. ඒවා අහලා තියෙනවා. ඒවා දන්නවා ඔබ. ඔබ මලගෙවල් වල ගිහින් තියෙනවා. අල්ලපු ගෙදර මිනිස්සු මැරෙනවා දැකලා තියෙනවා. තමන්ගේ ගෙදර ආච්චි අම්මා සීයා ආදී වශයෙන් මැරෙනවා දැකලා තියෙනවා. දැන් ඔබ කොහොමද ඒව ගැන හිතුවේ? ඔබ මොන කෝණයකින්ද ඒව ගැන දැක්කේ? මොන දෘෂ්ටි කෝණයෙන්ද ඒව ගැන ඒ දිහා බැලුවේ? ඔබ කල්පනා කරලා බලන්න ඕනේ. හොඳට හිතලා බලන්න පින්වතුනි. බෝධිය ප්‍රාර්ථනා කරන උත්තමයෙක් ඒ බෝධිය පිණිස නෙක්ඛම්මය ප්‍රගුණ කරනකොට ඔන්න ඔය ආකාරයෙන් හිතන්න පතන්න ගන්න. තව තියෙනවා ගොඩාක් දේවල්. ඉස්සෙල්ලා නිකන් මේ ලොකුවට පේන්න තියෙන දේවල් ගැන කතා කරමු. තව මේ කාමීය ආදීනව පැත්ත ගැන එහෙම තව ගොඩක් තියෙනවා. ඒව ගැන දකින්න හැටි එහෙම තව ගොඩක් තියෙනවා. නමුත් අපි මේ දැනට මේ කතා කරගෙන යන්නේ මේ බොහොම ලොකුවට පේන්න තියෙන දේවල්. මිනිස්සු මැරෙනවා. මිනිසුන්ට ලෙඩ රෝග හැදෙනවා. ව්‍යාධියටපත් වෙනවා. වයසට යනවා. ඔන්න ඔය කියන දේවල් ගැන. දැන් අර සිද්ධාර්ථ කුමාරයා දැක්කේ අභිනිෂ්ක්‍රමණය කරන්න ඒක නිසා සතර පෙර නිමිති දැකලා ලෙඩෙක් මහල්ලෙක් මලමිනියක් පැවිදුරුවක් ආදී වශයෙන් පැවිදිරුව අපි පොඩ්ඩක් පැත්තකට තියමු. ඒක ගැන තියෙනවා කියන්නේ දැන්. මොකද ඔබ ඔය කියන ඔක්කොම දකින්න අය. උන්වහන්සේ නම් ඒ දැක්කේ පළවෙනි වතාවට ඒවා. මොකද බමුණ කිව්වනේ. ඒකාන්තයෙන් බුදු වෙනවා කියලා. ඉතින් මොකද කරේ? ගිහිගේ තියා ගන්න ඕනේ විදිහට කටයුතු කළා. ලෙඩු පේන තිබ්බේ නැහැ. වයසක මිනිහු පේන තිබ්බේ නැහැ. යහම් මෙන් තමයි අර කියන කාරණාවන් දකින්. එහෙම දෙයක් දැකපු ගමන් තගාල ඒව ගැන හිතපු විදිහ ගැන ඔබ කල්පනා කරලා බලන්න. මේ කියන දේවල් වලින් ගැලවිලාද ඉන්නේ කියලා. තමන්ටත් ඔය කියන தത്വයට පත් වෙන තමන්වත් ඔය කියන தത്വයට පත් වෙනවා. තමන්වත් ඔය කියන රෝගාදී වැසෙනයන් වලට පත් වෙනවා. ව්‍යාධියට පත් වෙනවා. මරණයට පත් වෙනවා. එහෙනම් කාමභෝගී ජීවිතයක් ගත කිරීමෙන් ඇති ඵලය මොකද්ද? කිසිම පළත් ප්‍රයෝජනයක් නැති දෙයක්. මොකද බෝධිය සාක්ෂාත් කර ගැනීම පිණිස කාමභෝගී ජීවිතය කියලා කියන්නේ ලොකු බාධාවක්. බෝධිය පැත්තට හිත නැඹුරු කරන්න දෙන්නේ නැහැ. පංචකාම සැප සම්පත් හොඳයි කියලා හිතෙනවා. ඒ වාතාවරණය ඉන්න හිත ඉඩ දෙන්නේ නැහැ. ඒ ඔන්නෝම අවස්ථාවක බෝධිය සාක්ෂාත් කර ගැනීම පිණිස එතනින් ගැලවෙන්න ඕන නම් එතනින් අත මිදෙන්න ඕන නම් ඔබ ඒ දේවල් දිහා දකින්න කෝණය වෙනස් කරගන්න ඕනේ. දෘෂ්ටි කෝණය වෙනස් කරගන්න ඕනේ. දෘෂ්ටිය පිරිසුදු කරගන්න ඕනේ. අපි අද සාමාන්‍යයෙන් මලගෙවල් එහෙම දකින්නේ හරිම ඒවා සාමාන්‍ය දේවල් ඉතින් පොඩි කාලේ නම් මලගෙවල් වල ගිහින්න ඉතින් කැරම් ගහනවා ඕමි බලනවා මොකක් හරි කාඩ් පැක් එකේ තියෙන සෙල්ලම් ටිකක් කර කර ওই කියන දේවල් තමයි දකින්නේ. ඕවා තමයි කරන්නේ. මෙන්න ඔතේ ඉතින් පැයෙන් පැයට බිස්කට් විතේ හම්බෙනවා. ඉතින් ඒකත් කකා දිවි. ඔය කොල්ලෝ කට්ටියත් එක කය කරා. එහෙම තමයි අපි මලගෙවල් වල ගත කරපු ජීවිතේ. වයසකයත් වයසක වයසටපත් වෙච්ච අය ඒ අයගේ ඒ එයාට ගැලපෙන පරිදි හරි ඊළඟට මොනවා හරි මත්පැන් පානය කරගෙන කටයුතු කරන පිරිසක් ඒ ආකාරයේ කටයුතු. තව පැත්තක වල්ලි හම්බ කරන වැඩ පිළිලක් බూరు ගන්නවා ඒ මොකක් හරි එකක් තව එකක් ඒක පැත්තක. තව පිරිසක් තව කට්ටියක් එන ගෑනු අය දිහා බලාගෙන ගෑනු ළමයින්ට මොනවා හරි උසුළු විසුළු දහලු කර කර මේ ටිකක් තව එක පැත්තක. තව පැත්තක මොනවා හරි දෙයකට රණ්ඩු අඩදබර ටිකක් මේ පැත්තක. ඔබ හිතින් මවාගෙන බලන්න මල ගෙදරක සිද්ධ වෙන විකාර ටික. කිසිම කෙනෙක් කවුරු හරි එක්කෙනෙක් හරි ඉන්නවාද කියලා තමන්ටත් මේ தත්ත්වයේ උදා වෙන්නේ කියලා පොඩ්ඩක් හරි හිතන කෙනෙක් හොයාගන්න පුළුවන්ද කියලා ඔබ කල්පනා කරලා බලන්න. ඔබ දැන් මලගෙවල් විහිින් දිනන නේද? තමන්ගේ ගෙදරත් මලගෙවල් තියෙන්න දිනන නේද? තමන්ගේ ගෙදරක පොඩ්ඩක් පැත්තකට ගන්න. මොකද අම්මා හරි ආච්චි හරි මලාට පස්සේ හරි දුකෙන් හිටියේ කියලා හිතමුකෝ. අම්මා මලා එහෙම නැත්නම් ආච්චි මලා කියලා දුකෙන් ගියලා දුකෙන් හිටියේ කියන දේ ගැන හිතන්න හරිම මේ පීඩාවටපත් වෙච්ච හිතක් තිබුණ නිසා කමක් නැහැ කියමු කේ අවස්ථාව. තව නොඑක් මලගෙවල් වල ගිහිල්ලා තියෙන යාළුවන්ගේ ඥාති තව ඥාති පිරිස්ගේ වැඩ කරන ස්ථානයේ ඉඳපු අයගේ. නෑකම දන්නෙත් නෑ කවුද කින්ද බන්ද කියලා දන්නෙත් නෑ මැරුණේ කවුද කියලා දන්නෙත් නැති ඒවත් තියෙන්නේ. මලකෙද යනවා. මලේ කවුද කියලාවත් දන්නේ නෑ. එහෙම ඒවත් තියෙන්නේ. කල්පනා කරලා බලන්න තමන්ට ওই தත්ත්වයක් තමන්ටත් ওই தත්ත්වේ උදා වෙයි කියලා. බොහොම හිිනුවනින් යුතුව ඒ දේවල් ගැන හිතපු කෙනෙක් ඉන්නවද කියලා. කවදා හරි මේ කියන தත්ත්වේ ඉක්මවන්න එපාය කියලා. මේ කියන දේවල් මේ ජරා මරණයන්ගෙන් ගැලවෙන්න එපාය කියලා. යම් හිතුවිල්ලක් හරි නගපු කෙනෙක්. හොයා ගන්නවත් තියනවද කියලා. ඉන්නවද කියලා. එහෙම නැහැ. ඒ අයගේ ලෝකවල ජීවත් වෙනවා. පංචකාමයේ අසුර කරමින් ජීවත් වෙනවා. ඒ හැවෙන්න වෙන දෙයක් කරන්නේ නැහැ. නිකම්ම වඩන්න තියා යන්තම් සිහියලව ගන්නවත් විචාරයක් නැහැ. ඔන්න ඔහොම තත්ත්වයක් තියෙන. නමුත් යන්තම් හෝ තථාගතයන් වහන්සේ කෙරෙහි හිත පැහැදිලා ධර්ම රත්නයේ කෙරෙහි හිත පැහැදිලා සංඝ රත්නයේ කෙරෙහි හිත පැහැදිලා යන්තම් මේ සසර ගැන පුංචි හෝ බයක් ඇති කරගත්තු කෙනෙක් ඉන්නවනම් අන්න ඒ අයට තමයි මේ කියන දේවල් තේරුම් කරන්න. මොකද අර අයට මේවා කියන්න බෑ. මම කියන්න බනහන් නෑනේ. බනහන් વિચારිකුත් නෑනේ. යම් දවසක මන ටිකක් හරි අහන මානසික මට්ටමක් හැදිච්ච දවසට එයාටත් මේවා ඇහි. එතකොට පොඩ පොඩ හරි හිතයි. කොහොම තමයි මේ සසර ගමන යන්නේ? ඔය ඔක්කොම නිවනට තමයි යන්නේ. පොඩ පොඩ. අපි දකින්නේ මේ මේ බණ අහන අය ඔය නිවන් මගේ පොඩ්ඩක් ඉස්සරහින් යන අය කියලා. හේතුව යන්නම් බණ ටිකක් අහන නිසා. එහෙනම් බෙන්ගුතුනි තමන්ගේ ජීවිතය තුලින් දකින්න උත්සාහ කරන්න. ඔය ජීවිතය නැසෙන වැසෙන එකක් නේ. ජරාවට මරණයට පත් වෙන එකක් නේ. මේ කියන ජීවිතේ ඵල ප්‍රයෝජනීය කුමක්ද? කාමයන් ඇසුරු කරගෙන ජීවත් වීමේ ඵලය කුමක්ද කියන එක ගැන තමන්ගේ ජීවිතය තුලින් දැකලා දකින්න උත්සාහ ගන්න. දැන් මේ උඩින් පල්ලෙන් දකින්න කියනවා නෙමෙයි. ඔබ හිතින් මවාගෙන බලන්න. ඔබ වයසට යන අවස්ථාවක. දැන් මම මේ කියන්නේ බින්දුනි පැවිදි වුණා කියලා ඔය වයසට ගිහිල්ලා ලෙඩ වෙන්නේ නැහැ, මේ මැරෙන්නේ නැහැ, ලෙඩ වෙන්නේ නැහැ, මේ වයසට යන්නේ නැහැ කියලා එහෙම නෙමෙයි. ඒ ඔක්කොම තියෙනවා. ඉපදුනා නම් ජරා මරණ කියන එක උරුමයි. ඒක නෑ කියන්නේ මේ උත්සාහ කරන්නේ. වංගුවට කියන්න උත්සාහ කරන්නේ ඒ දේවල් කොහොමද සිද්ධ වෙනවා නම් ඒ දේවල් ඉක්මව ගන්න බැරි නම් තාම ඉක්මවල නැත්තම් මරණයේ ඉක්මවපු කෙනෙක් නෙමෙයි නම් එහෙනම් ඒවට අනිවාර්යයෙන්ම මූණ දෙන්න සිද්ධ වෙනවා. එහෙම මූණ දෙන්න සිද්ධ වෙනවා නම් ඒ දුක කොහොම විඳින්න සිද්ධ වෙනවද? එහෙම අවස්ථාවක් තියෙද්දි දැන් පංචකාමයේ බොහොම සාරයි කියලා හිතාගෙන ඒකම ලොකු කරගෙන ඒකම ඔලුවට තියාගෙන ඒකම රමණීය කරමින් ජීවත් වෙන්නේ ඇයි කියන එක ජීවත් වෙන්නේ ඇයි කියන එක ගැනයි මම හිතන්නේ කියලා කියන්නේ. විමුක්තිය කියලා එකක් තියෙනවා නම් නිවන කියලා එකක් තියෙනවා නම් ඒක සාක්ෂාත් කර ගැනීම පිණිස කටයුතු කරන්න ඕනි. කටයුතු කරනවා ඇරෙන්නට වෙන දෙයක් නැති බව තේරුම් ගන්නට ඕන. එහෙනම් ඔබ ඔබට එතකොට වැටහිලා එන්න ඕනි පංචකාමයෙන් ඇසුරු පංචකාමයන් ඇසුරු නිසුරු කරගෙන මේ කාමයෙන් ඇලි ඇලි ගැලි ගැලි ජීවත් වෙන කිසිම තේරුමක් නැති බව. එහෙනම් මේ ලැබිච්ච ජීවිතේ බෝධිය පිණිස උත්සාහ කරන එක, වෙර වීර්ය වඩන එකයි කරන්න ඕනේ කියන එක තේරුම් ගන්න ඕනේ. අන්න ඒක තේරුම් ගත්ත කෙනෙක් අන්න එහෙම තේරුම් ගිය කෙනෙක් තමයි දැන් මේ කාමයන් කෙරෙන් වෙන් වෙන්න ඕනේ කියලා හිතලා අදිස්ථාන කරගෙන මේ නෙක්ඛම්ම පාරමිතාව පුරන්න උත්සාහ ගන්න. තාම මේ කාමයේ ආදීනව ගැන කිව්වෙත් නැහැ. තාම මේ කියන්නේ නෙක්ඛම්ම පාරමිතාව පුරන්න ඕනේ කියලා හිතක් පහළ වෙන්න ඕනේ, පහළ කරගන්න ඕනේ කියන කාරණාව. එහෙනම් බින්දුනි ඔබ ඔබේ ජීවිතය තුළින් මේ කියන කාරණාවන් දකින්න උත්සාහ කරන්න. මම ඔබට මේ කියන දේවල් ජාතක කතාවලින් ජාතක කතාවක් කියලා තේරුම් කරවන්න උත්සාහ කරන්නේ ඔන්න ඔය කියන කාරණාව. මම ඔබට තව උදාහරණ ජාතක කතාවක් කියන්නම්. ඒ තමයි සෝමනස්ස ජාතකය. එක කාලයකදී මහා රක්කිත කියලා බොහොම ශ්‍රේෂ්ඨ තාපසතුමෙක් ඉන්නවා. මේ තාපසතුමාට 500ක් තාපසවරු ශිෂ්‍යයෝ විදිහට ඉන්නවා. මේ තාපසතුමා තමයි ඒ අයගේ ගුරුවරයා විදිහට කරුණු කටයුතු කරන්නේ. එයට තවුස් ජීවිතය ගත කිරීම පිණිස ගුරුහරුකම් දෙනවා. ඉතින් මේගොල්ලෝ බොහෝම වනාන්තරයේ ඉඳගෙන එක වැසි කාලයකදී එක රාජ්‍යයකට එනවා. ඇවිල්ලා වාසය කරන්න තැනක් වෙනවා. ඇත්තටම මේගොල්ලෝ එන්නේ මේ වස් කාලයේදී පින්නපාතේ යන්න බෑ. මේ ආහාරයක් හොයාගන්න අමාරුයි. ඉතින් මොනවා හරි ටිකක් ලුණු ආදී වශයෙන් දේවල් ටිකක් හොයාගන්න වෙනවා. ඒකට තමයි එයා එන්නේ. ඉතින් ඇවිල්ලා මොකද ඇවිල්ලා මේ රජතුමාගේ එක උයනක ඉන්නවා. ඉතින් රජතුමාට ආරංචි වෙනවා මෙහෙම මහසේෂ්ඨ ගෞතුමෙක් ඇවිත් ඉන්නවා කියලා මෙහෙම ආරංචි වෙනවා. මේ රජතුමා මොකද කරන්නේ? ඇවිල්ලා මේ මහරක්කිත කියන තාපසතුමාව මුණ ගැහිලා කතා බහ කරලා ඒ ඇයිට මේ වැසි හාර මාසය තුල තමන්ගේ උයනෙම රැඳී සිටින්න කියලා ඒ 500ක් පිරිසටම ඉන්න තැන් හදලා දීලා අප උපස්ථාන කරනවා. ඒ අප උපස්ථාන කරනකොට කරලා මේ වැසිසාර මාසයේ අවසන් වෙනවා. ඒ අවසන් වුණාට පස්සේ මේ රජතුමාව මුණ ගැහිලා මේ රජතුමාට කතා කරලා අපි මේ දැන් පිටත් වෙනවායි කියලා ඒ රජතුමාටත් දන්වලා මේ තාපසතුමාලා නැවත වනාන්තරයට යන්න පිටත් වෙනවා. එින් ටික දුරක් යනකොට මේ තාපසවරු අතර පොඩි කතා බහක් ඇහෙනවා. ඒ රාජධානී රජතුමා දරුවන් බලාපොරොත්තුෙන් ඉන්නේ, පුත්කුමරෙක් බලාපොරොත්තුෙන් ඉන්නේ. දරුපල තාම නැහැ. ඉතින් මේ කතාව මේ ආරංචි වෙනවා මේ තවුස් පිරිසට. ඒක නිසා ඒ අය යන ගමන් ඒ ගැන කතා කරනවා. ඊයර මහා රක්කිත තාපසතුමාට මේ කියන කතාව ඇහෙනවා. ඉතින් ධ්‍යානලාභී උත්තමී. අවිඥාලාභී උත්තමී. ඉතින් මේ උත්තමයා බලනවා මේ ඇයට දරු සම්පත් තියෙනවද කියලා. මේ රජතුමාට දරු සම්පතක් තියෙනවද කියලා බලනවා. ඒ දරු සම්පතක් තියෙනවද කියලා බැලුවට පස්සේ දකින්නවා අදර අලුයම අද රාත්‍රියේ දිව්‍ය ලෝකෙන් එක දෙවි කෙනෙක් චුත වෙලා ඇහිලා ඒ යගබිසවගේ කුස පිලිසිඳ ගන්නවා කියලා දකිනවා. ඒ දැකලා මෙන්න මෙහෙමයි කියලා කියනවා. මේ තවුස් තිරිසට කියනවා. ඒ ගැන හිතන්න කාර්ය නැහැ මෙන්න මෙහෙම දේ සිද්ධ මේ දේ සිද්ධ වෙනවායි කියලා කියනවා. මොකද මේ තවුස් තිරිස කතා වෙන්නේ මෙහෙම බොහොම හොඳ කෙනෙක් මෙහෙම අපෝහත්තාන කරපු කෙනෙක්. ඉතින් ඒකේන දරුවන් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක්. ඉතින් මේ රාජ්‍යයට දරු සම්පතක් ලැබුණා නම් පුත් කුමාරයෙක් ලැබුණා නම් හොඳයි නේ කියලා තමයි එයා කතා වෙන්නේ. ඉතින් ඒක නිසා අර මහරක්කිද කියන තාපසතුමා කියනවා ඒ කාරණාව ඒ විදිහටම සිද්ධ වෙනවා මෙන්න මේ හැම දෙයක් සිද්ධ වෙනවායි කියලා කියනවා ඒ තාපසතුමා. ඉතින් ඔය කතාව අහගෙන ඉන්න ඔය 504 ඒක තවුසේ. ඒ තවුසා එච්චර ගුණ යහපත්කමක් තියෙන කෙනෙක් නෙමෙයි. එයා මොකද කරන්නේ තේරුම් අර මේ කියපු කතාව අහලා මේ කතාව රජතුමාට ගිහින් කියලා සත්කාර සම්මාන ලබා ගන්න බලාපොරොත්තුවක් හිතේ ඇති කර ගන්නවා. ඒ හිතේ ඇති කරගෙන මොකද කරන්නේ? බොරු ලෙඩක් අර ගන්නවා. බොරු ලෙඩක් අරගෙන ඔහි වැටෙලා ඉන්නවා ටිකක්. අහනවා දැන් මොකද මේ අපි අරගෙන නැගිටවගෙන යන්නද උස්සගෙන යන්නද එහෙම කියලා අහනවා අනිත් අය ඇවිල්ලා. නමුත් එයා කැමති වෙන්නේ නැහැ ඕන්නේ නැහැ ඕනේ නැහැ ඔබලා යන්න මම පසුව එන්නම් කියලා කියනවා. මහරහ මහරක්කිත තවුස්තුමා බලනවා මොකද්ද කාරණාව කියලා. උන්වහන්සේ එතුමා තේරුම් ගන්නවා. උන්වහන්සේ තේරුම් ගන්නවා මේනම් මේ බොරුවක් කරන්නේ කියලා. මෙයාගේ හිතේ තියෙන වෙනම චේතනාවක් කියලා තේරුම් අරගෙන එහෙනම් පුළුවන් වෙච්ච දවසකට එන්නයි කියලා කියලා අනිත් අය අනිත් පිරිසත් එක්කම වනයේට පිටත් වෙනවා. අර තවස මොකද කරන්නේ මේ අය පිටත් වෙනකම් බලන් ඉඳලා ඒ ඇසිල්ලෙම ආපහු හැරිලා රජවාසලට යනවා. රජවාසලට ගිහිල්ලා රජතුමාට පණිවිඩයක් යවනවා මම මෙහෙමයි මේ මහා රක්කිත තවසගේ ගෞතුමෙක් මෙහිලා ඉන්නවා මුණ ගැහෙන්න කියලා. ඉතින් මොකද කරන්නේ මුණ ගැහෙනවා. මොකටද මේ ඇයි මේ හදිස්සියෙම තකහණියක් කියලා ඇව්වට පස්සේ කාරණාව කියනවා. ඔබතුමාට පුත් කුමරෙක් උපදිනවා. ඒක කියන්නේ මහා රක්කිත තවුස්තුමා කියපු විදිහට එහෙම නෙමෙයි. තමන් මහා ඍද්ධි සම්පන්න කෙනෙක් විදිහට තමයි පෙනී ඉඳලා කියන්නේ. මම දිවසින් දකින්නකොට දිවසින් බලනකොට දැක්කා මෙහෙම අද රාත්‍රියේ මේ දිව්‍ය ලෝකෙන් චුත වෙලා එක දෙවි කෙනෙක් අගබිසවගේ මේ බිසවගේ කුස පිළිසිඳ ගන්නවා. මම මේ තකහණියක් ආවේ ඒක කියලා යන්න. මොකද ඒක ගැන දන්නේ නැතුව ගැබහලා ගනී කියලා. දරු ගැබ විනාශ කර ගනී කියලා. ඒක ගැන දන්නේ නැතුව. සමහර නපුරු කෑම කන්න පුළුවන් මොන හරි වෙලා ඒවෙන් අරස්සා වෙන්න ඕනේ කියලා පණිවිඩය කියන තමයි මේ කියලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක කිව්වට පස්සේ හරි එහෙනම් මගේ කාරණාව ඉවරයි. මම එහෙනම් යන්නම් කියලා යන්න හදනවා. අන්න හඳුන මොකද ගන්න රජතුමා හා ඔන්නේ මේ වඩි මේ යන්න එපා ඉන්න කියලා මේ කෙනාට ඉන්න තැනක් එහෙම සකස් කරලා අප උපස්ථාන කරන්න පටන් ගන්නවා. එදා ඉඳන් මොකද කරන්නේ? අර තවුස් මේ කපටි තවුසා ඒ රජවාසලෙන් හොඳට ආහාර පාන දාන මාන ආදී අරගෙන සතුටින් කල්ගත කරනවා. ඉතින් අර මේ රජතුමාගේ අගබිසව මේ කියපු ආකාරයෙන්ම පුත් කුමරෙක් ලැබෙනවා ඒ රජබිසවට. ඉතින් අවුරුදු 7ක් විතර බොහොම සැප සම්පත් සහිතව මේ කුමාරයා හැදිලා වැඩිලා අවුරුදු 7ක් වයසට පත් වෙනවා. ඒ පත් වුණාට පස්සේ මේ රාජකුමාර මේ රාජකුමාරයා ඉපදීස දවසේ මේ රාජකුමාරයට නම දානවා සෝමනස්ස කියලා. මේ සෝමනස්ස කුමාරයා 7 අවුරුද්දක් ගියාට පස්සේ රජුමාට සිද්ධ වෙනවා යන්න එක කැරල්ලක් මඩපවත්වන්න. මේ රජතුමා මේ කැරල්ල මඩපවත්වන්න යන්න හදනකොට පුත් කුමාරයාට කතා කරලා කියනවා පුතණුනි මේ උයනේ ඉන්නේ උග්‍ර තපස් තියෙන මහා ශ්‍රේෂ්ඨ උතුම් තවුසෙක් තවුස්තුමෙක්. ඒ නිසා ඒ කෙනාට හොඳට සලකන්න කියලා. මම කැරැල්ල මඩ පවත්වල එනකන් ඒ කෙනාට හොඳට සලකන්න කියලා. ඉතින් මේ පුත් කුමාරයාත් හා හොඳයි කියලා ඉතින් රජතුමා පිටත් වෙනවා. පිටත් වුණාට පස්සේ අර රාජකුමාරයා මොකද කරන්නේ? යනවා මේ තවුසව මුණ ගැහෙන්න. සත්කාර සම්මාන කරන්න කියලා හිතාගෙන තමයි දැන් මේ යන්නේ. යනකොට දකින්නවා මේ තවුසා වතුර කලගෙඩි දෙකක් අරගෙන එළවලු කොටුවකට වතුර දානවා. ඉතින් රාජකුමාරයා පොඩ්ඩක් බලනවා. අන්නෝට ඔක්කොම කරුණු කාරණා තේරුම් ගන්නවා. මෙයා මොකද හිමීට කරන්නේ? මේ උයනේ වගා කරනවා. පලා වර්ග එළවලු වගා කරනවා. වගා කරලා වෙලෙන්දන් වෙලෙන්දෝ ටික හුකුත් ලෑස්ති කරන මේ වෙලෙන්දන්ට වීගුණනවා. වීගුණලා මේ රත්තරන් කහවණු ආදී වශයෙන් දේවල් ඔක්කොම එකතු කරන්න පටන් ගන්නවා. දැන් තවුස්දම් පුරනවා නෙමෙයි. වෙනම බිස්නස් එකක් පටන් ගන්න, වෙනම වෙළඳාමක් පටන් අරගෙන භවභෝග සම්පත් එකතු කරන රස්තාවක් තමයි දැන් කරන්නේ. ඉතින් මොකද කරන්නේ මේ රාජකුමාරයා මේක තේරුම් අරගෙන ගිහිල්ලා අහනවා. ගෘහපති වාදයෙන් කතා කරනවා. ගෘහපතිය උඹ මේ නුඹ හොඳින් ඉන්නවද? උඹට මොනවද ඕනේ? මේ රත්තරන් එකතු කරගන්න ඕනේ. මෙහෙමද කියලා අහනවා. අමාරුකමක් තියෙනවද? මොනවද මගෙන් කෙරෙන්න ඕනේ කියලා අහනවා. එහෙම ඇව්වට පස්සේ මොකද වෙන්නේ? අර ගෘහපති වාදයෙන් කතා කරපු හින්දා මේ තවසට කේන්ති යනවා හොඳටම. ඉතින් කේන්ති ගිහිල්ලා නුඹට හොඳ වැඩක් කරන්නම් කියලා රජතුමා එනකන් එන දවස බලලා මොකද කරන්නේ? ඔක්කොම අර කල වතුර කල ඔක්කොම බිඳලා හැමතැනම තනකොළ විසුරුවලා, කුණු විසුරුවලා, මේ තෙලුත් ගාගෙන ඔළුවේ නම් පොරවගෙන ඉන්නවා වැතිරිලා. කේන්ති ගගා වැතිරිලා ඉන්නවා. රජතුමා ආපු ගමන් මොකද කරන්නේ? ඉතින් තමන්ට දරු සම්පතක් ගැන කියපු උත්තමයනේ කියලා ඒ කෙලෙහි ගුණේ තියෙන නිසා මේ හැමදාම අප උපස්නාන කරන්න දකින් ගිහින් බලන්න ඒ කටයුතු කරනවා. ඉතින් රජතුමා මොකද කරන්නේ? මේ ආපු ගමන් මම මේ රජවාසලට යන්නත් කලින් මොකද ගන්න? අර තාපසතුමා මුණ ගැහෙන තමයි යන්නේ. තාපසතුමා මුණ ගැහෙන ගියාට පස්සේ දකින්නවා හැමතැනම විසිරුවලා කලගෙඩි බිඳලා මේ තෙලුත් ගාගෙන කෙන්ද්‍රික ගා ඉන්නවා. දීහාන වහන්සේට මොකද වුනේ මේ කියලා විස්තර ඇහුවට පස්සේ අහන්නත් එපා ස්වාමීනි, අහන්නත් එපා රජතුමනි, මේ මට මෙහෙම මෙහෙම කරේ මේ රාජකුමාරයයි කියලා කියනවා. කියලාම කියනවා. ඉතින් මේ රජතුමාට බොහොම කේන්ති යනවා. මොකද බොහොම ගෞරව මේ ඇතිව තමයි කටයුතු කළේ මේ තාපසයා කෙරෙහි. එහෙම දෙයක් වුණා කියලා කිව්වට පස්සේ හරිම කේන්ති යනවා. කේන්ති කියලා මොකද එවලෙම මේ රාජපුරුෂයන්ට කතා කරලා කියනවා. රාජකුමාරයා මේ කෑලි වලට කපලා රජවාසලේ හතර කොනේ එල්ලන්න කියලා. ඒ තරම් කේන්ති ගිහිල්ලා කියන්නේ. මේ තමන්ගේ දරුව රාජකුමාරයට කියන්නේ. එහෙම කරන්න කියලා. මොකුත් හොයි හැවිල්ලක් බැරිල්ලක් තාපසයා කියන්නේ බොරුද කියලාත් එහෙම හොයන්න බලන්නේ එහෙම නැහැ. කේන්ති ගියා ටක් ගාලා දුන්නා තීරණේ. මොකද කරන්නේ රාජකුමාරය යනවා දැන් රාජකුමාරයව අල්ලලා මේ කෑලි වලට කපලා එල්ලන්න. ඉතින් රාජකුමාරයා ළඟට ගිහිල්ලා අම්මගේ මේ රජබිසෝගේ ඇඟේ ඇල්ලීලා බයෙන් ඉන්නවා. බයෙන් ඉන්නකොට දැන් කරන්න දෙයක් නැහැ ඇද්දගෙන යනවා. අර මරන්න යන හරකෙක් වගේ ඇද්දගෙන යනවා. ඇද්දගෙන යනකොට රාජකුමාරයා ටක් ගාලා කියනවා මාව දැම්ම මරන්න එපා. මට රජුමත් එක රාජකාරී කටයුත්ත ගැන කතා කරන්න තියෙනවා. ඉස්සර රාජකම මේ රජතුමා ළඟට ගිහිල්ලා ඊට පස්සේ අරගෙන යන්නයි කියලා කියනවා. ඉතින් මොකද කරන්නේ? ඇදගෙන යනවා. මේ දැන් කරන්න දෙයක් නැහැ. රාජ මේ කාර්යයක් තියෙනවා කිව්වට පස්සේ දැන් මේ රාජපුරුෂයන්ට මුකුත් කරන්න දෙයක් නැහැ. මරන්න බෑ දැන්. රජතුමා ළඟට ගිහින් අරගෙන ඉස්සෙල්ලා රජතුමා ළඟට අරගෙන යන්න ඕනේ. ඒ පාර මොකද කරන්නේ? දැන් රජතුමා ළඟට අරගෙන යනවා. රජතුමා ළඟට ගියාට පස්සේ මේ උඹ ඇයි එහෙම කරේ කියලා අහනවා. අවුවට වයි විස්තර ඇදුව කියනවා මේ රාජකුමාරයා. මම මෙන්න මෙහෙමයි මෙන්න මෙහෙමයි මම හොයලා බලන්න තමයි යාවේ. නමුත් මෙන්න මෙහෙම දේවල් තමයි මෙතන වෙන්නේ. මේ කෙනා මේ බොහොම පිරිහෙච්ච කෙනෙක්, සීලයෙන් පිරිහෙච්ච කෙනෙක්. කාම භෝගී ජීවිතයක් ගත කරන්නේ. මෙහෙම වෙලඳාම් කරන්න කියලා වෙලෙන්දුන්ගෙන් වෙලෙන්දුන්ව ගෙන්නලා, ඒ අයගෙන් අස්වල තමන්ගේ පිරිසව දම්වල අර රන් රිදී ගහවණු ටික එහෙම එළියට ඇදලා පෙන්නලා ඔක්කොම ඔප්පු කරලා පෙන්නනවා. ඉතින් ඔප්පු කරලා පෙන්වුවාට පස්සේ දැන් රජ්මාට කරගෙන කියන්නේ දැන් ගියා ගන්න දෙයක් නැහැ. රජ්මා තේරුම් ගන්නවා මෙයා මේ කපටි මේ තවුසෙක් කියලා. ඊට පස්සේ රජතුමා මේ පුත් කුමාරයාගෙන් සමා වෙලනවා. මේ සමා වෙලලා මොකද කරන්නේ? මම උඹට මේ රාජ්‍ය පවරනවා අදම කියලා. අන්නේ අවස්ථාවේදී මේ රාජකුමාරයා ඒ පියරජතුමාට කියනවා, පියරජතුමනි මට රාජ්‍යය ඕනේ නැහැ, මට පැවිදි වෙන්න ඕනේ කියලා කියනවා. ඒ පැවිදි වෙන්න ඕනේ කියලා ඒ ඇවිත් මේ නමුත් රාජතුමා ඇවිටිලි කරනවා, එහෙම කරන්න එපා, මම උඹට මේ රාජ්‍ය විරුණවනවා, මට සමා වෙන්න, මේ මේ මං මේ මේ වැරද කරේ දන්නේ නැතුව කියලා කියනවා. ඒ කිව්වට පස්සේ මේ රාජකුමාරයා කියනවා, මේ රාජකුමාරයා තමන් දන්න දහම කියනවා. රජ කෙනෙක් කොයි විදිහට තීන්දුව తీරන ගන්නේ නැහැ. තීන්දුව తీරන හොයලා බලලා ගන්න කෙනෙකුට තමයි රජ කෙනෙක් කියලා කියන්නේ. විමසලා බලලා කටයුතු කරන බුද්ධියෙන් යුක්ත කෙනෙක් රජ කෙනෙක් කියලා කියන්නේ. මම මෙහෙම කරන කෙනෙක් ළඟ ඉන්න කැමති නැහැ. මේ 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 ඔබ හොඳට තේරුම් ගන්න බිනු මේ මහා බෝධිසත්වෝ දැකපු කෝණය පිළිබඳ මේ එක අවස්ථාවක් දැකපු විදිය. මට මෙහෙම ජීවිතයකින් ඇති පළක් නැහැ. මෙහෙම රජකමකින් ඇති පළක් නැහැ. මම මේ කාමභෝගී ජීවිතයකට කැමති නැහැ. ඒ නිසා මම පැවිදි වෙන්න යනවායි කියනවා. ඊට පස්සේ රජතුමා නවත්ත ගන්න බැරි දැන මොකද කරන්නේ? මෞබිසවට කියනවා. මෞබිසවට ගියා මේ මෞබිසව මොකද කරන්නේ? ඒ කැමති වෙනවා පැවිද්දට. ඉතින් පැවිද්දට කැමති වෙලා මේ කුමාරයා පැවිද්දට යනවා. ඉතින් රජ සිටු ඇමතිවරු ඔක්කොම කියනවා, ඔබට ඒක කාටවත් කන්න නවත්තන්න හම්බ වෙන්නේ නැහැ. එතුමා ඒ අවස්ථාවේදී පැවිද්දට ගිහින් අවුරුදු 16ක් යනකම් දෙවිවරු තමයි ගිහි වෙහෙසෙන් ඇවිත් අප උපස්ථාන කරන්නේ. ඉතින් බොහෝ පිරිස් පිටිපස්සෙන් යනකොට මේ රාජකුමාරයා නවත්තුනවා, මේ අය එන්න එපා කියලා. එන්න එපා කියලා නවත්තන අවස්ථාවේදී දෙවිවරු මනුස්ස වෙහෙසෙන් ඇවිල්ලා ඒ රාජකුමාරයා වස්සෙන් ඇවිත් ඒ රාජකුමාරයා අප උපස්ථාන කරනවා. ඉතින් අවුරුදු 16ක් මහානදම් පුරලා ධානාභිඥා ලබා ගන්නවා. දෙහෙම කරලා කාලක්‍රියා කරලා බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. ඔබ මේ කතාවෙන් තේරුම් ගන්න තියෙන විමුදනි, උන්වහන්සේගේ ජීවිතය ගත කරගෙන යනකොට සිදුවෙච්ච එක සිදුවීමක් නිසා උන්වහන්සේ ඒ සිදුවීම දැකපු කෝණය මොකද්ද කියලා. හොඳට ජීවත් වෙනවා. නමුත් කෙනෙක්ගේ යම් හිතාමතා කටයුතු කරන්න ඇති ස්වභාවයක් නිසා තමන්ගේ ජීවිතයට අනතුරක් ආවා. ඒ අවස්ථාවේදීම කලකිරෙනවා. බොහෝ මිනිසුන් ඇසුරු නිසුරු කරගෙන ජීවත් වීම කියලා කියන්නේ මහා බය උපදවන දෙයක් කියලා වටහා ගන්නවා. ඒක කිසි තේරුමක් නැති එකක් කියලා වටහා ගන්නවා. මොකද රාජකුමාරයෙක් විදිහට බොහොම සැප සම්පත් ඉඳගෙන හිටියේ. නමුත් තමන්ගේ පිය රජතුමාගෙන්ම මරන්න මේ නියෝගයක් හම්බ වෙනවා. වරදක් කළත් නෙමෙයි. ඒ එහෙම දේවල් සිද්ධ වෙන්න පුළුවන් ජීවිතයක් නම් මේ තියෙන්නේ. ඒ ජීවිතයෙන් ඇති ඵලය මොකද්ද කියලා හිතනවා. මේ ජීවිතේ අපි ජීවත් වෙන මේ උත්සාහ කරන්නේ ජීවත් වෙන්න දඟලන්නේ මේ කාමයන් පරිභෝග කරගෙන ඉන්න නම් මේ කාමයන් වලට යට වෙලා කාම පරිභෝගයන් වලට යට වෙලා පංචකාමයන් වලට යට වෙලා කොහොම ජීවත් වෙනකොට මේ බොහෝ පිරිසක් ඇසුරු නිසුරු කරගෙන ඥාති හිත මිත්‍යාදීන් වට කරගෙන එහෙම ජීවත් වෙනකොට මේ වගේ අන්තරායක දේවල් වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා නම් මෙහෙම මරණයට පත් වෙනවා නම් දැන් ඔය කියන ඔය පංචකාමයන් ඇසුරු කරගෙන ජීවත් වෙන එකේ ඵලය මොකද්ද කියලා ඔන්න ඔහොමයි ඒ වගේ සිද්ධියක් දැක්කේ. ඔබ මේ දැන් ගන්න තියෙන්නේ ඔබ කොහොමද ඔය වගේ අවස්ථාවෙ හිතන්නේ කියලා. ඔබ මරණ එන්න ආවේ නැතුව ඇති කවුරුවත්. නමුත් ඔබට ඕනේ තරම් අවස්ථා එන්න ඇති. ඔබ අපහසුතාවයකට පත් වෙන අවස්ථා ඇති. අද රටේ තත්ත්වය ගැන හිතලා බලන්න. තෙල් නෑ, ගෑස් නෑ, අරක නෑ, මේක නෑ. බඩු මිල බොහෝ මිහිල ගිහිල්ලා. දරන්න අමාරු තත්ත්වය. හිතුවද මීට කලින් මේ වගේ තත්ත්වයකට පත් වෙයි කියලා? එහෙම මෙහෙම අමාරු කාලයක් උදා වෙයි කියලා හිතුණද? එහෙම දෙයක් හිතුවේ නෑනේ. මෙච්චරම අමාරු තත්ත්වයකට පත් වෙයි කියලා හිතුවේ නෑ. මම මේ මෙහෙම අමාරු කාලවල එන්න ඇති. ඕනේ තරම් එන්න ඇති. මොල ස්වභාවික විපත් වලට අහු වෙච්ච අය ඇති. ගම් වතුරට ගෙවල් යට වෙච්ච අය ඇති. තමන්ගේ භවභෝග සම්පත් විනාශ වෙච්ච අය ඇති. ගෙවල් හොරු කඩාගෙන ගිය අය ඇති. එහෙම ඒවත් එන්නේ නැති. නමුත් මම මේ කියන්නේ පොදුවේ රටේ සියලු දෙනාටම බලපාලා දෙන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ජීවත් වෙන්න හරි අමාරුයි. දැන් ඔබ මේ 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 ඔය කියන தත්ත්වය ඔබ කොයි ආකාරයකටද දැක්කේ? සිහියලවගෙන දකින්න උත්සාහ කරන්නයි ඕනේ. යමක් තේරුම් ගන්නයි තියෙන්නේ. කාමභෝගී ජීවිතයක් ඇසුරු නිසුරු කරගෙන යන එක කිසිම තේරුමක් නැති වැඩක් කියලා. මෙවැනි දේවල් ඕනේ තරම් සිදු වෙන්නට පුළුවන් බව. දුර්භික්ෂ එන්න පුළුවන්. සාගත එන්න පුළුවන්. හොරු ගෙවල් කඩාගෙන යන්න පුළුවන්. ඔක්කොම විනාශ වෙන්න පුළුවන්. හොරමර මංචා වලට අහු වෙන්න පුළුවන්. මොනවා හරි බොරු චෝදනාවකට ගහලා මරන්න පුළුවන්. හිරේ දාන්න පුළුවන්. ඔය ඕනේ අවස්ථාවකට මුහුණ දෙන්න පුළුවන්. දැන් ඒව තේරුම් ගන්න ඕයි මොනේ. මොකක්කෝ අවස්ථාවක් සිද්ධ වුණා නම් ඒක දැකපු විදිහක් තියෙන්න ඕනේ. ඒකෙන් දැන තේරුම් ගත්ත දෙයක් තියෙන්න ඕනේ. එහෙම නෙමෙයිනේ සිද්ධ වෙන්නේ සාමාන්‍ය. ගේ හොරු කැඩුවා නම් හොරුන්ට බයින් එකමයි කරන්නේ. හෙන ගහන්න ඕනේ කී කී සප්ප කර කර පුළුවන් නම් පොලුත් ගහනවා හුනියුම් කරනවා දේවාලයක් දේවාලයක් සීනිගම දේවාල කියලා පොල් ගහනවා හොරුන් ඇහිඳ ගියා කියන්නේ මිරිස් අඹරනවා ඒ වගේ කරන්නේ ඒක තමයි සාමාන්‍ය ස්වභාවය මොකද අපි හොඳට ජීවත් වුණා සතුටින් ජීවත් වුණා අපේ ජීවිතේ කාලා කණි කරා මේ මෙහෙමයි එකෙක් ඇවිල්ලා කියන එහෙම තමයි හිතන්නේ ඔය කියන දේවල් දැකපු විදිහ තමයි ඔය දිනේ සාමාන්‍ය ක්‍රමය. නමුත් ඉන්න ඔබට අපි හිතන්නට පතන්නට ඕනේ. බොහොම බුද්ධිමත් කෙනෙක් විදිහට බොහොම නුවණ තියෙන පුද්ගලයෙක් විදිහට මේ කියන අවස්ථාවල් ගැන හිතලා බලන්න. අද රටේ තියෙන තත්ත්වයටත් ඒ විදිහයි. ඔබ මේකෙන් තේරුම් ගන්න ඕනේ කාරණාවක් තියෙනවා. සාමාන්‍යයෙන් මිනිසු කරන්නේ රජයට දොස් කියන එක. රටේ මොනවා වෙන්න යනවද දන්නේ නැහැ. තව දුරටත් කලකෝලහල වෙනවා. මිනි තියා ගන්නවා. ඉස්සරහට හොරමරකම් එහෙම හරියට පටන් ගනී. මිනිසුන් නැති වෙනකොට මොකද කරන්නේ? මිනිසු හොරගම් කරන්න පටන් ගන්නවා. බොහොම අමාරු කාලයක ඔය කියන අවස්ථාවේදී ඔබ තේරුම් ගන්න ඕන එකක් තියෙනවා. ඒ තමයි ඔය වගේ දේවල් තියෙද්දි මේ පංචකාමයේ ඇසුරු විඳුරු කරගෙන ජීවත් වෙනවා කියලා කියන එක මහා අසාර දෙයක් බව. කිසි තේරුමක් නැති වැඩක් බව. යන්දන් හරි බුදුරජාණන් වහන්සේලා කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි මහා සංඝයා කෙරෙහි පැහැදිලිච්ච හිතක් තියෙනවා බිඳු මාත්‍රියක හරි අල්ප මාත්‍රියක හරි නිවන විශ්වාස කරන කෙනෙක් නම් විමුක්තිය තියෙනවා කියලා හිතනවා නම් යන්නේ බෝධීන් සාක්ෂාත් කර ගැනීම පිණිස මේ ජීවිතෙන් ප්‍රයෝජනයක් ගන්න උත්සාහ කරන්නයි ඕනේ. ඔන්න ඔය විදිහටයි හිතන්න පතන්න ඕනේ. කාමයෙන් වෙන් වෙලා කටයුතු කරන එක පොඩ්ඩක් පැත්තකට තියන්නකො. කාමයේ ආදීනව දකින්නකොට අපි පස්සට කතා කරමු. නමුත් මම මේ කියන්නේ ඔබ දකින්න ඕනේ කෝණය ගැන. මේ දේවල් දැකලා තේරුම් ගත යුතු කාරණාව ගැන. තාම මේ කාමයෙන් වෙන් වෙලා කටයුතු කරන්න කියලා නෙමෙයි මේ කියන්නේ. මේක තේරුම් ගන්න කියන කාරණාවයි මේ කියන්නේ. එහෙනම් ඔබ ඉස්සෙල්ලා තේරුම් ගන්න පිමුද? හොඳට තේරුම් ගන්න මේ දේවල් ගැන හිතන්න. තමන්ගේ ජීවිතය ගැන හිතන්න. තමන්ගේ ජීවිතය කොච්චර අස්තිර එකක්ද කියලා. කොයි මොහොතක හරි කැඩෙන්න බිඳෙන්න පුළුවන් කියලා. ස්වභාවය ඕකයි නම් ඔබ මොකද්ද ඉදිරියට කරන්න ඕනේ කියන එක ගැන තීරණය කරලා බලන්න. ඉතින් ඔබේ වෙනට ඔබ බෞද්ධ රටක බෞද්ධ දේමාවියෝ ඇන්නේට දාව ඉපදිච්ච පිරිසක්. ඒක නිසා ඔබ යන්තම් අහලා හරි තියෙනවා නිවන කියලා එකක් තියෙනවා කියලා. අඳුම ගන්න. එහෙනම් මොකුත්ම දෙයක් පේන්නේ නැතිකොට අඩුගානේ ඔබට පේන්න ඕනේ ඒකවත්. මේවැනි දේවල් ගැන හිතලා පතලා බලනකොට ඔබ මේකට උත්තරයක් හොයනවනේ. ඉතින් උත්තරයක් හොයනවනේ. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? ඒකට උත්තරේ එන්නේ කොහොම හරි කමන්නේ නැහැ ඇලිලා ගාමරාගෙන හරි කමන්නේ නැහැ. මේවම ඇසුරු කරගෙන කාමයේ පරිභෝග කරගෙන පංචකාමයේ ඇලි ඇලි ජීවත් වෙනවා අනිත්‍යුන්ගේ දේවල් කඩා වඩාගෙන හරි හොරගම් කරගෙන හරි ජීවත් වෙනවා කියන එක නෙමෙයිනේ ඔබට උත්තරේ එන්නේ. එහෙම උත්තරේ එන පිරිසකුත් ඇති. ඒ තාම බණ ටිකක්වත් අහපු නැති අය. නව බෞද්ධ රටක් වෙච්ච බෞද්ධ දෙමව්පියෝ දාව ඉපදිච්ච අය හැටියට ඔයිට වඩා දෙයක් තේරුම් ගන්න පුළුවන්. ඒකට විකල්පයක් වශයෙන් එහෙනම් මේ දේවල් වලින් ගැලවිලා අත මිදෙන්න ඕන. එහෙනම් ඉතින් නිවන් දකින්න තමයි වෙන්නේ. එහෙම හරි හිතෙන්න ඕන. ඔබ හිතන විදිහයි වෙනස් වෙන්න ඕන. ඉස්සෙල්ලාම වෙන්න ඕනේ ඒක. එහෙනම් මෙන් උදේ නෙක්කම පාරමිතා ඔස්සේ අපි තවදුරටත් කතා කරගෙන යමු. අදට කාල වේලාව බොහෝ ගත වෙලා නිසා අපි මේ දේශනාව මෙතනින් සමාර කරමු. මූලිකවම ඔබ තේරුම් ගත්තා නම් ඇති නෙක්කම පාරමිතාව කියන්නේ මොකද්ද? අපි ඒ ගැන කොහොමද හිතන්න ඕනේ කියලා. එහෙනම් පින්වතුනි අපි කෙටි පුණ්‍ය අනුමෝදනාවක් තියලා දේශනාව සමාර කරමු. ඉතිරි කොටස නෙක්කම පාරමිතාව ගැන ඉදිරියට අපි ඉදිරි දේශනාවලදී සාකච්ඡා කරගෙන යමු. හොඳයි පින්වතුනි, බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කරන්නට ඉදිරියලා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කරලා, සද්ධර්මයේ සාකච්ඡා කරලා, සද්ධර්මයේ මානසිකාර කරලා නගාගත්තා වූ මේ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියෙන් සියලු ලෝක සියලු සත්‍යයන්ටම අනුමෝදන් කරමු. පළමු කොටම සිහිපත් කරගන්න පින්වතුනි, මේ උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගන්නවා කියලා අදිස්ථාන කරගෙන ඒ වෙනුවෙන් අපකප වේලා මහන්සි වෙලා මහත් වී වීවෙන් අදිස්ථානයෙන් කටයුතු කරන්නා වූ යම් වූ පිරිසක් මේ තුන් ලෝකාත්‍ය තුල වැඩ ඉන්නෝ නම් අන්නේ සියලු දෙනාටම ඔබ කරගත්තා වූ සියලු පුණ්‍ය සම්බාර ධර්මිය කුසල සම්බාර ධර්මිය අනුමෝදන් කරන්නේ ඒ අනුමෝදනාවෙන් මේ සියලු දෙනාටම වැඩි වෙලඳින්නා වූ සියලුම දුක් දෝසාන්තකාරවල දුහරින් භූතේවා ශරීරයේ සප්ත ධාතු දුසීමෙන් ඇදපෙන යාව 890ක් රෝග නමවණක් වැඩි 23ක් කාන්තා දෝසාන්තකාරවල දුහරින් භූතේවා යක්ෂ පේත පිසාජ මලගෙල කුම්බාණ්ඩා ආදීගෙන් පැමිණ යාව වූ දෝසාන්තකාරවල දුහරින් භූතේවා දසකුසලයෙන් මිදෙත්වා, දසකුසලයේ වඩත්වා, දස පුණ්‍යක් පියාම කරත්වා, නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරයක් දෙලා පින් අනුමෝදන් කරන්. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න පින් මේ ශාසනය ආරක්ෂා කරගෙන ආරක්ෂා කරන්ට අපකප වෙලා කටයුතු කරා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් විහෙර විහාර ත්‍රිපිටක පොත් වහන්සේලා මේ ධර්මයේ ආදී වශයෙන් සංඝයා වහන්සේලා ශාසනික කටයුතු ආදී වශයෙන් මේ ආරක්ෂා කරගෙන යම් පිරිසක් ආවනම් අන්නේ සියලු දෙනාටම ඔබ කරගත්තා ඔය සියලු පුණ්‍ය සම්පාද ධර්මිය කුසල සම්බාර ධර්මිය අනුමෝදන් කරන්නේ ඒ අනුමෝදනාවෙන් ඒ යම් කෙසේකින් නබව ස්ථානයක ඉන්නවනම් ඒන් අත මිදී සුපීසුපත් බාහිරපත් වේවා දසකුසලෙන් මිදෙත්වා දසකුසලේ වඩත්වා දස පුණ්‍යක් ව්‍යාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරයක් දෙලා පින් අනුමෝදන් කරන්. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න පින්වත්නි, මේ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද චන්ද්‍රේකර ප්‍රජාපති කියනා වූ ඒ අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලුම දිව්‍ය සමූහයා සිහිපත් කරගන්න. ඒ වගේම උක්ෂ දෙවිතාවන් වහන්සේලා සිහිපත් කරගන්න. ඒ වගේම ශක්ත දෙවිතුමා ප්‍රධාන පරිවාර දේවතාව පිළින් සිහිපත් කරගන්න. ඒ වගේම සතරවරණ රජදරුවන් ප්‍රධාන පරිවාර දේවතාව පිළින් සිහිපත් කරගන්න. ඒ වගේම 18ක් යක්ෂ සේනාධිපතිවරුන් ප්‍රධාන පරිවාර දේවතාව පිළින් සිහිපත් කරගන්න. ඒ වගේම ඉෂ්ඨකාමී දෙවි දේවතාවන් වහන්සේලා සිහිපත් කරගන්න. ඒ සියලුම දෙවි දේවතාවන් වහන්සේලාට ඔබ කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්පාද ධර්මිය කුසල සම්පාද ධර්මිය අනුමෝදන් කරන්නේ ඒ අනුමෝදනාවෙන් මේ දෙවියන්ගේ දිව්‍ය අනුභවය වැඩි වේවා, දිව්‍ය තේජස, දිව්‍ය ඍජ්‍ය, දිව්‍ය බලය, දිව්‍ය දීප්තිය වැඩි වේවා, තිරාත් කාලයක් සම්බුත් ශාසනය ආරක්ෂා කර ගනිත්වා, දස කුසලයෙන් මිදෙත්වා, දස කුසලයේ වඩත්වා, දස පුණ්‍යක් ව්‍යාම කරත්වා, නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරයක් දෙලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න බිංදු සුජීවත්ව තමන්ට මේ නිවන් ගමන කරගෙන යාමට උදව්පද පදව කරන්නා වූ යම් කිසි පිසක් ඉන්නවා නම් අන්නේ සීල දනාව සිහිපත් කරගන්න. තමන්ට අම්මා, තමන්ගේ අම්මා තාත්තා, දුවා දරුවෝ, ඥාති හිත මිත්‍රාදීන්, යාළුව හෙලියන් ආදී වශයෙන් ඒ සියලු දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම සේවක සේවිකාවන්, ස්වාමි දරුවන් සිහිපත් කරගන්න. ඒ වගේම තමන්ට වතුරු ඊදුරකින් උදව්පදව කරපු කෙනෙක් හරි ඉන්නවා නම් අන්න ඒ සියලු දෙනාව සිහිපත් කරගන්න. ඒ සියලු දෙනාටම ඔබ කරගත්තා ඒ සියලු පුණ්‍ය සම්බාර ධර්ම කුසල සම්බාර ධර්ම අනුමෝදන් කරන්න. ඒ වගේම ධර්මයේ ඔබ පුණ්‍ය බාරේ කටයුතු කරන්නා වූ ඒ මහත්මහත් පින්වත් සියලු දෙනාව සිහිපත් කරගන්න. ඒ සියලු දෙනාටත් ඔබ කරගත්තා ඒ සියලු පුණ්‍ය සම්බාර ධර්ම කුසල සම්බාර ධර්ම අනුමෝදන් කරන්න. ඒ අනුමෝදනාවෙන් ඒ සියලු දෙනාගේ ඒ සියලු දනාටම වැඩි වෙලින් දෙනවා ඒ සියලුම දුක් දෝසාන්තකාරවල දුහරින් භූතේවා. ඒ වගේම ශරීරයේ සත්වදා දූෂීමෙන් වැඩි පැමිණියාව 890ක් රෝග නමවණුවක් වැඩි 23ක් ආන්තරා දෝසාන්තකාරවල දුහරින් භූතේවා යක්ෂ පේච පිසාච මලගෙවල කුම්බාණ්ඩාන්දීගෙන් වැඩි පැමිණියාව දෝසාන්තකාරවල දුහරින් භූතේවා දසකුසලෙන් මිදෙත්වා දසකුසලේ වඩත්වා දස පුණ්‍යක් ව්‍යාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සීපත් කරගන්න පින් උතුනේ තමන් නමින් ජම්මාන්තරගතයෙන් ජීවිත කෙනෙක් ඉන්නවා නම් අන්නේ සිල් දනාවක් තීපත් කරගන්න. මේ ආත්මභාවයේ පමණක් නෙමෙයි, කල්පණුමකක් ඇතුළත තමන්ට අම්මා වෙත, තාත්තා වෙත, ඥාති හිත මිත්‍රාදීන් වෙත ඒ සියලු දෙනාමත් සිහිපත් කරගෙන ඔබ කරගත්තා ඒ සියලුම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ සියලු දෙනාටම අනුමෝදන් කරන්න. ඒ අනුමෝදනාවෙන් ඒ සියලු දෙනාම යම් කිසියකින් අභව ස්ථානයක ඉන්නවා නම් එින් අත මිදී සුඛී සූපත් බාහිරපත් වේවා. දසකුසලෙන් මිදෙත්වා දසකුසලේ වඩත්වා දසපුණ්‍යක් ව්‍යාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරිත්වා කියලා සාදුකාරයක් දෙලා සිං අනුමෝදන් කරන්න. ඒ වගේම පින්තුනි සනාධිමත් සංසාරයක පටන් ඔබ ගත්තා වූ සියලු පුණ්‍ය සම්පාර ධර්මයන්ගේ කුසල සම්පාර ධර්මයන්ගේ ගුණ බල මහිමින් මේ මිහි මණ්ඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදුකාරයක් දිලා තින්නවා මොදන් කරන්නේ ඒ වගේම පින්මුනි සංසාරයක් මුළුල්ලේ පටන්ම තමන් කරගත්තා වූ සියලු පුණ්‍ය සම්පාර ධර්මයන්ගේ කුසල සම්පාර ධර්මයන්ගේ ගුණ බල මහිමින් ඔබ අප සියලු දෙනාටම බුදු වශයෙන් බුදු මහරහතන් වහන්සේලා නිවිසැනසී පැමිණෙව දාල නিত্য මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණක් සාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන් තියෙනවා සියලු දෙනාටම තිරුවන් සරණයි.
තිරපාවයට පියමන් කරන ගමන් තවත් පියවරක් සමගින් හමුවෙමු ලබන සතියේ. Tera nume di sasari, e tera nume, tera nume.